ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ 10-11 ශ්‍රේණි වලට අදාළ කෘෂිකර්මයේ පාඩම ඔබට සමීප කරන්නටයි ආදරණීය දුවේ පුතේ දැන් සූදානම. අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කෘෂිකර්ම ගුරු උපදේශක අනුර දිසානායක මහත්මයා සූදානමින් ඉන්නවා පාඩම ඔබට සමීප කරන්න.
ආයුබෝවන් දුවේ පුතේ, රජරට ගුවන්විදුලිය මෙහෙවන රජරට ගුරුගෙදර වැඩසටහනේ ඔබේ අධ්‍යන ප්‍රතිසාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කුසියා ආහාර තාක්ෂණ විෂය යටතේ ඔබ වෙත ගෙනෙන 8 වැනි පාඩම ඉදිරිපත් කිරීමට දැම්මා සූදානම් වන්නේ. තුවේ පුතේ, අද මා ඔබට ඉදිරිපත් කරන පාඩම උස්බින් භෝග සඳහා තවාන් සිප්ලකම. මේ වචනේ බලන්න, මේ පාඩමේ නම උස්බින් භෝග සඳහා තවාන් සිප්ලකම කිව්වහම දැන් මඩ වී වගාවේ නැත්නම් මඩ නැත්නම් මඩේ කරන භෝග සඳහා වගා කරන භෝග සඳහා වෙනමම කතා කරනවා අපි 10 වැනි පාඩමේදී විවගාවට. ඒ නිසා මෙම පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උස්බින් භෝග සඳහා තවාන් සිල්පකම පිළිබඳ. මේ පාඩම පුතේ ඇත්තටම මේ ගුවන් විදුලි මාධ්‍යින් මේක ඔබට ඉදිරිපත් කිරීමේදී මතුවෙන ලොකුම ගැටලුව තමයි මේක හරියට උගන්න එක තැපෑලෙන් පීනන්න උගන්නා වගේ වැඩක්. මොකද තවාන පිළියෙල කිරීමේදී ඒක ඇත්තටම ප්‍රායෝගිකව කළ යුතු වැඩක්. එතකොට තමයි අපට ඒක අපේ ශරීරයට නැත්නම් අපිට ඒ ලෝව මතක හිරින්නේ නේද? අපි දන්න අසනු දරනු හැසිරෙනු. එතකොට ඇහුවොත් ඉක්මනට මම මතක වෙනවා. ඊළඟට නිතරම අපිට වැඩිම මතක තියෙන්නේ අපි ඒකේ ක්‍රියාකාරකම් කළොත්. ඉතින් මෙතනදී තියෙන ගැටලුව තමයි ගුවන් මාධ්‍යයක් කරහා ඔබට ක්‍රියාකාරකම් පෙන්වීමේ හැකියාවක් නැහැ. මා පුළුවන් තරම් උත්සාහ කරන්නම් දුවේ පුතේ මේක ඔබට කතා කරන්න. ඔබට පුළුවන් නම් ඔබේ ගෙවත්තේ මා මේ කියන උපදෙස් අනුව තවාම් පාත්‍ති පිළියෙල කරගන්න. එතකොට ඔබට මේ පාඩම වඩාත් හොඳින් අවබෝධ වෙන්නේ. ඉතින් පුතේ, මොකද්ද අපි තවාණක් කියලා කියන්නේ? තවාණක් කියලා කියන්නේ රෝපණ ද්‍රව්‍ය සිටුවා පරෝහණය හා පැල වර්ධනය කරන හිතකර පරිසරයක් ලබා දීලා ක්ෂේත්‍රයේ සිටුවන තෙක් රැක බලා ගන්න ස්ථානයට තමයි අපි තවාණක් කියන්නේ. නැත්තම් බීජයක් පැලයක් ලෙස වර්ධනය වෙලා ක්ෂේත්‍රයේ සිටුවන තෙක් රැක බලා ගන්න ස්ථානයට අපි කියන නම තමයි තවාණ. ඒකට රෝපණ ද්‍රව්‍ය ක්ෂේත්‍ර සංස්ථාපනය තෙක් අපි ආරක්ෂිත රැක බලා ගන්න තැන තමයි තවාණ කියලා අපි කියන්නේ. සමහර බීජ වර්ග තියෙනවා එක ෂණිකව එක එල්ලේම ක්ෂේත්‍රයේ සිටුවන. දැන් රණීල භෝග ගත්තාම මෑ කව්පීමු අයට ඊළඟට මල් වාසී කුලී භෝග වන බණ්ඩක්ක මේවා අපි ඍජුවම භෝග බීජ එකවර ක්ෂේත්‍රයේ හිටවනවා. හැබැයි සමහර භෝග තියෙනවා පුතේ එකවර ගුරුකතාම කුඩා බීජ ඈ කුරක්කම් වෙන්න පුළුවන්, අබ වෙන්න පුළුවන්, නැත්නම් හුඟක් වටිනාකමින් වැඩි ප්‍රමාණයෙන් කුඩා බීජ එක සැරේම ක්ෂේත්‍රයේ හිටවන්න බෑ. දැන් මිරිස් ගත්තොත් මිරිස් බීජ ක්ෂේත්‍රයේ හිටවන්න බැරි නෑ. නමුත් පැලය සංස්ථාපනය වෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ බීජ කුඩා වැඩි නිසා. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ බීජ කොහේ හරි తాවකාලික තැනක තියලා අපි වැඩි අවධානය යොදලා රැක බලා ගන්නට. අන්න එවැනි තරක් තමයි අපි තවාණක් කියලා කියන්නේ. එහෙනම් බලමු, ඇත්තටම දුවේ පුතේ අපට මොකටද තවාණක්? මොකක්ද අපට තවාණක තියෙන අවශ්‍යතාවය? තවාණේ අවශ්‍යතාවය පළවෙනි තමයි පැලවලට ගැළපෙන පරිසර තත්ත්ව පාලනය කිරීම. දැන් සමහර වෙලාවට සමහර බීජවලට මේ පැලයට ගැළපෙන පරිසර තත්ත්ව ලබා දෙන්නට ඕනේ. නැත්නම් සමහර වෙලාවට ඒක ඍජුවම හිටෙව්වොත් ඒකේ විනාශ වෙන්න තියෙන හැකියාව වැඩි වෙන හින්දා පැලවලට ගැළපෙන පරිසරක තත්ත්ව පාලනය කරන්න පුළුවන් තවාණේ. දෙවෙනි එක තමයි තවාණක් දැම්මහම අපට පුළුවන් තෝරලා බේරලා ශක්තිමත් නිරෝගී පැල විතරක් ක්ෂේත්‍රය සංස්ථාපණය කරන්න. අපි බීජ කෙලිම ක්ෂේත්‍රයේ හිටෙව්වොත් දුවේ පුතේ ඒ පැලවෙන භෝගය පැලවෙන පැලය හොඳ වුණත් නරක් වුණත් ඒක අයින් කරන්න බෑ. නමුත් මේතනදී එහෙම නැහැ. තුන්වැනි එක තමයි ක්ෂේත්‍රයේ ඍජුවම හිටවන්න අපහසු කුඩා බීජ නිසා ඒ වයින් පැල ලබා ගැනීම ටික තමයි පහසු වන්නේ. ඒ සඳහාත් අපි තවම පාවිච්චි කරනවා තත්කාලි බටු මිරිස් මාළු මිරිස් තිබ්බටු මේ වගේ ඉතාම කුඩා බීජ තියෙන තව දුම් කළ මෙන්න මේවා ඍජුවම ක්ෂේත්‍ර සංස්ථාපනය අපහසු වෙන නිසා අපි තවාණක් දාලා ඒකෙම හොඳ පැල අරන් හිටවමු. ඊළඟට තවාණක් දැම්මහම ක්ෂේත්‍රයකට අවශ්‍ය වන බීජ ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. ක්ෂේත්‍රයකට අවශ්‍ය බීජ ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. දැන් සාමාන්‍යයෙන් විවගාවේදී තවාණක් දැම්මොත් එහෙම වක්‍රයකට වීබුසල් දෙකක් ඉහිනවනම් ඒකෙන් අටි හරියටකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපට යන්නේ. පැල තව අනෙක් අරන් හිටවන්න ගියාම ඒ හින්දා බීජ ඉතිරි කරගන්න පුළුවන්. අද මේ බීජ කියන්නේ තව වටිනා සම්පතක්. ගාක් අපි පිළිවෙයක් දරනවා බීජ මිල දී ගන්න. එහෙනම් ඒක බීජ ඉතිරි කරගැනීමේ මාර්ගයක් කරනවා දුවේ පුතේ මේ තවාන. ඊළඟට තමයි තවානේදී මේ කුඩා පැල පහසුවෙන් රැක බලා ගන්න පුළුවන්. මොකද අපි ඍජු අවධානයේ චූටි කොටසක් වෙත යොමු වෙන නිසා නිසි වේලාවට ජල සම්පාදනය කරන්න පුළුවන්. නිසි වේලාවට තෙල් සහ පොහොර නැත්තම් කුසලසාන සුදන්ඩා අවශ්‍ය නම් ඒව කරන්න පුළුවන්. ඒ සියලු කටයුතු නිසි වේලාවට වල් පැල පාලනය කරන්න පුළුවන්. මේ නිසා පහසුවෙන් රැක බලා ගන්න පුළුවන් තවානේදී. ඊළඟට අර ඉස්සලත් මම කතා කළා මේක නිරෝගී ශක්තිමත් පැල පමණක් තෝරා ශේත්‍රයේ සිටවන්න පුළුවන්. මංගයත් කියන්නේ අර ලෙඩ රෝග හැදිලා තියෙන එක අයින් කරන්න පුළුවන්, දුර්වල වර්ධනයක් තියෙන එක අයින් කරන්න පුළුවන්. එහෙම අයින් කරලා දිරිමත් නිරෝගී ශක්තිමත් පැල පමණක් ශේත්‍රයේ සිටීමට මේ තවාන නිසා පුළුවන්. එහෙනම් තවානක් අවශ්‍යතාවයක් තමයි ඒ සඳහන් කළේ. ඊළඟ එක සමාන වර්ධනයක් සහිත පැල තෝරගෙන ක්ෂේත්‍රයේ හිටෙව්වොත් ක්ෂේත්‍රයේ ඒකාකාරීව ලැබෙනවා. ඒ කියන්නේ ක්ෂේත්‍රයේ හැම ගහක්ම ආසන්න වශයෙන් සමාන උස සමාන ක්‍රියම් ස්තරයක් තියෙන සමාන වර්ධන රටාවක් තියෙන භූග අපිට ලබා ගන්න පුළුවන්. මොකද අපි සිටුවීමේදී ගන්නෙත් එක සමාන වර්ධනයක් තියෙන පැල. ඒකත් තවානක හොඳ අවශ්‍යතාවයක්. ඊළඟට පුතේ බද්ධ කිරීම සඳහා ග්‍රාහක පැල ලබා ගන්නවා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. අඹ බද්ධ කරන්න නම් හොඳ අපි කරන්නේ හොඳ මූල මණ්ඩලයක් තියෙන අපේ දේශීය බීජ අඹ බීජ අරගෙන තවාන් කරලා අපි ගන්නවා ග්‍රාහක පැල. ඊට පස්සේ ඒ දිරිමත් ග්‍රාහක පැලයට තමයි අපි කොම්මීජීසි නැත්නම් කාර්ත කොළඹන් විලාට් වෙල්ලේ කොළඹන් වගේ අනුජ අරගෙන බද්ධ කරන්නේ. එහෙනම් මේ බද්ධ කරන්න ග්‍රාහක පැල ලබා ගන්නත් අපි තවාන් පාත්ති පාවිච්චි කරනවා. ඒකට බලන්න තවානක අවශ්‍යතාවය තමයි මේ අපි කතා කළේ. මොකද්ද තවාහනේ පැලවලට ගැළපෙන පරිසරයක් ලබා දීම, ශක්තිමත් නිරෝගී පැල ලබා ගැනීම, කුඩා බීජ වලින් පැල නිපදවා ගැනීම, ක්ෂේත්‍රී එකවර සිටුවීමේදී අවශ්‍ය බීජ ප්‍රමාණය කුඩා අඩු බීජ ප්‍රමාණයකින් මේ වැඩි කරගන්න පුළුවන්. ඊළඟට කුඩා පැල පහසුවෙන් රැක ගලා ගන්න පුළුවන්. ශක්තිමත් නිරෝගී පැල පමණක් තෝරගන්න පුළුවන්. සමාන වර්ධනයක් සහිත පැල ලබා ගන්න පුළුවන් සහ බද්ධ කිරීම සඳහා ග්‍රාහක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මෙන්න මේ තමයි තවානක් දැමීමේ අවශ්‍යතා ප්‍රමාණ. තව ගොඩක් තියෙනවා. ඔබ තනියම කල්පනා කරන්න පොතපත කියවලා තව ටිකක් හොයාගන්න. ඊළඟට අපි බලමු එහෙමනම් කොහොමද තවානක් සකස් කරන්නේ. තවානක් සැකසීම තබා පිළිනක මාතෘකාව. පුතේ අපි පහලින් මම දැක් කියනවා ඔබට මේ තවානක් සකස් කිරීමේ පිළිවෙල. ඉස්සෙල්ලම සුදුසු ස්ථානයක් තෝරගන්නට ඕන. පළවෙනි එක සුදුසු ස්ථානයක් තෝරගන්නට ඕන. දෙවෙනි එක තවාන් මිශ්‍රණය හා තවාන පිළියෙල කරගන්නට ඕන. තුන්වෙනි එක තවාන දීවානුහරණය කරන්නට ඕන. හතරවෙනි එක රෝපණ ද්‍රව්‍ය සංස්ථාපනය කරන්නට ඕන. මේ තමයි තවාන් සැකසීමේ පිළිවෙල. දැන් සුදුසු ස්ථානයක් තීරීම. දැන් හිතන තැනක තවානක් දාන්න බෑ. හරිද? එකක් තමයි පුළුවන් තරම් නිතරම අවධානය යොමු කළ හැකි ස්ථානයක්. නැත්තම් ගොවියාගේ නිවස්නට ආසන්න තැන. නිතර නිතර අවධානය යොමු කරන්න පුළුවන්. උදේ හවස තවානක් දිහා බලන්නට පුළුවන්. ඊට අවශ්‍ය දේවල් ලබා දෙන්න පුළුවන්. අවධානය යොමු කළ හැකි ස්ථානයක් තෝරගන්න ඕන. ඊළඟ එක තමයි හිරු එළිය හොඳින් ලැබෙන්නට ඕන. තවාන්ට හිරු එළිය හොඳට ලැබෙන්න ඕන. නැතුව සෙවන සහිත ස්ථාන තවානක් දැමීම සඳහා ඒ තරම් යෝග්‍ය නැහැ. ඊළඟට ජලය ලබා ගැනීම පහසුකම් අනිවාර්යෙන් තවානක් තියෙන ජල සම්පාදනය කරන්න වෙනවා. ජල සම්පාදනය කරන්න නම් ජල ප්‍රභවයක් ආල පහල තියෙන්නට ඕන. විශේෂයෙන් ඉඳා ඇල වැව කුමන හෝ ජල පහසුකමක් මේකෙන් තියෙන්නට ඕන. ඊළඟ සමත ලැබීමක් වෙන්නට ඕන. බෑවුම් සහිත බිමක් වුණොත් හදිසියේ සෝදාපාලු ලක් වෙලා තවාන ඔක්කම සෝදාපාලු වෙලා යන්නට පුළුවන්. එම නිසා අනිවාර්යෙන් සමතලා බිමක් අවශ්‍යයි. ඊළඟට ජල වාහනය හොඳින් සිදුවන ස්ථානය. බැරි වෙලාවත් වතුර රැඳිලා තියෙන ජන් වතුර තත්ත්වෙට ඉක්මනින් ළඟාවන ස්ථානයක තවාන දැම්මොත් එහෙම පැල ටික ඔක්කොම කුණු වෙලා යනවා. ඒ හින්දා ජල වාහනය හොඳින් සිදුවෙන ලෝමපසක්. ලෝමපස කියනක ඔබ දන්නවා. වැලිත් ප්‍රමුඛ නොවන, මැටිත් ප්‍රමුඛ නොවන, රොම්මඩත් ප්‍රමුඛ නොවන තුනම සමානව තියෙන ලෝමපසක් තමයි තවාන් තනි තවාන් පාත්‍යයක් දාන්න හොඳ. ඊළඟට අධික සුළං නොමැති ස්ථානයක් වීම. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි පැල ටික උසට ආවම පැල වැටෙන්නට පුළුවන්, සුළං කාදණය වෙන්නට පුළුවන්. ඒ වගේම අපි දැන් මේකට වසුණක් එදුවොත් වසුණක් යොදනවා තවාන දාලා තවාන්ට උඩින් මේ වසුන ඔක්කොම සුළඟ යන්නටත් පුළුවන්. එහෙනම් සුළං අධික නොමැති ස්ථානයක් තෝරගන්න ඕන. එතකොට මීට කලින් එම ක්ෂේත්‍රයේ රෝගී වගාවක් තිබ්බා නම්, මීට කලින් එම ක්ෂේත්‍රයේ මොකක් හරි රෝගයක් තිබ්බා නම් විශේෂයෙන් පසෙන් බෝ වෙන රෝගයක් තිබ්බා නම් එවැනි බිමක් තෝරා නොගත යුතුයි. මොකද කොතන හෝ සුද්ධ ජීවියෙක් කොතන හෝ ව්‍යාධි ජනකෙක් ඉතුරුලා තිබිලා තවම් පැලවලට හානි කරන්නත් පුළුවන්. පැල ඇතුළට රිංගලා ඊට පස්සේ ශේත්‍රයේදී භෝගයකට හානි වෙන්නටත් පුළුවන්. ඒ නිසා මින් පෙර කලින් රෝගීව බීජ රෝගී වගාවක් නොතිබුණු ශේත්‍රය තෝරගන්නට ඕන. ඊළඟට තමයි ප්‍රවාහන පහසුකම් තියෙන්නට ඕන. අපි ටිකක් වාණිජ ගොවි වාණිජ තවාණක් නම් දැන් එහෙමත් තියෙන වාණිජ පැල තවාන් කියලා. එහෙනම් මේකෙදි පැල මිලදී ගන්න පැල පිටින් ගේන්න තෙල් පොහොර කුෂි රසායන ගේන්න ගොම පොහොර ගේන්න මෙන්න මේ සඳහා හොඳ ප්‍රවාහන පහසුකම් සහිත මාර්ග තියෙන්නට ඕනේ. දැන් වෙනකොට නම් විදුලිය තියෙන්නට ඕනේ. මොකද ජල සම්පාදනය ගන්න අපි ළිඳකින් නම් අනිවාර්යෙන් වතුර මෝටර් ක්‍රියාත්මක කරන්න ඒ සඳහා විදුලිය අවශ්‍ය වෙනවා. ඒත් එක්කම දැන් අපි වාණිජ වගාවක් කරනවා නම් තව හොඳයි ටෙලිෆෝනුත් තියෙනවා නම් ඉතින්ට. එහෙම නැත්නම් දැන් ඉතින් ජංගම දුරකථන තියෙන නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් ප්‍රවාහන පහසුකම් තියෙන ඕන, විදුලිය බලය තියෙන ඕන. මේ හරහා මේ සුදුසු ස්ථානයක් ගැන මෙන්න මේ වගේ ස්ථානයක්, මේ වගේ ස්ථානයක් තමයි අපි තවාම් පාත්‍යයක් සඳහා සුදුසු ස්ථානයක සලකන්නේ. ඊට පස්සේ පුතේ තවාණ සකස් කරනකොටම අපි තවාන් මිශ්‍රණය හදනවා. තවාන් මිශ්‍රණය කියලා කියන්නේ පුතේ මතු පිටපස් කොටස් එකකට ගොම පොහොර හෝ කොම්පෝස් දිරාගිය. දිරාගිය ගොම පොහොර හෝ කොම්පෝස් කොටස් එකක් අරගෙන එකට එක මිශ්‍ර කරනවා. ඉස්සල්ලාම අපි මොකද කරන්නේ? මතු පිටපස් වලින් ගන්නවා, මතු පිටපස් සල්ලඩයකින් හලා ගන්න. ඒයි මොකද පස්නවල කොටස් අයින් කරගන්න. ඊට පස්සේ ගොම පොහොර හෝ කොම්පෝස් අරගෙන ඒක සල්ලඩයකින් හරාගෙන ඒ වර්ග දෙක එකට එක මිශ්‍ර කරලා ගන්න ප්‍රම මිශ්‍රණයට අපි කියනවා තවාම් මිශ්‍රණයක් කියලා. සම ප්‍රමාණයෙන් ගන්න. මතු පිටපස් කූඩයක් දැම්ම නම් ගොම පොහොර නැත්තම් කොම්පෝස් කූඩයක් දාන්න. මේකට තමයි අපි තවාම් මිශ්‍රණය හදනවා කියලා කියන්නේ. එතකොට තවාම් මිශ්‍රණය එකට එක අනුපාතයෙන් හදාගෙන ඔන්න අපි තවාන සකස් කිරීමට ලෑස්ති වෙනවා. දැන් තවාම් මිශ්‍රණය හදාගෙන තියෙනවා. ඔන්න දැන් අපි යන්නේ දුවේ පුතේ කොහොමද තවාන හදන්නේ කියලා. දැන් මම ඉස්සෙල්ලත් කිව්වා නිකන් මෙහෙම නිකන් කටෙන් කියනක ශ්‍රව්‍යමය මාධ්‍යයක් හරහා ප්‍රකාශ කරන එක අමාරුයි මේ විෂයේ. බොහෝ පාඩම්, මොකද ගොඩාක් ඒවා ප්‍රායෝගිකව කළ යුතු විෂයන්. ඔබ විසින් ප්‍රායෝගිකව මේක කරන්න ඕන. එතකොට තමයි ඔබට මේක ධාරණ වීමේ හැකියාව වැඩි වෙන්නේ. ඉතින් දුවේ පුතේ තවම වර්ග තියෙනවා. අපි දැන් හදන්න යන තවම වර්ග තියෙනවා. මොනවද මේ තවම වර්ග? තවම වර්ග තියෙනවා. එකක් තමයි තවම පාත්‍ති. තවම පාත්‍ති කියලා જાතියක් තියෙනවා. ඒවා වර්ග දෙකකට නැවත බෙදෙනවා. උස් පාත්‍ති සහ ගිල්ලුව පාත්‍ති කියලා. තව ගැතන නොරිදෝකෝ තවාන් නැත්තම් කුට්ටි තවාන් නම විතරක් දැන් කොහම ඔළුවේ තියාගන්න මතකේ තියාගන්න. අපි ඊළඟට කතා කරනවා ඒව ගැන වෙන වෙන. එන බඳුන් තවාන්, තැටි තවාන්, මේ තවාන් වර්ග ටික ගැන තමයි අපි මේ මට්ටමේදී ඔබෙන් ඔබත් සමග සාකච්ඡා කරන්නේ. දුවේ පුතේ තවාම් පාත්‍ති. තවාම් පාත්‍ති කියන එක සාමාන්‍යයෙන් බොහෝ විට මිරිස්, බටු, තක්කාලි මේ වගේ මේ කුඩා බීජ සහිත ශාකවලට බොහෝ ඔබිට මේ තවම් පාත්‍ති කියන එක යොදාගෙන පැල ලබා ගන්නවා. මේකෙදි උස්පාත්‍ති. උස්පාත්‍තියක් කියලා කියන්නේ තවම් බිම හොඳට පෙරලලා කැට පොඩි කරලා පස සීන්ව සකසාගෙන පොළොව මට්ටමේ සිට ඉහළට හදන පාත්‍ති තමයි උස්පාත්‍ති කියලා කියන්නේ. අපි මිනුම් ඇතුව දිගපළ ඇතුව කතා කරමු මේ පිළිබඳව. මිනුම් සහිතව එතකොට පුළුවන් තරම් මේ වගේ උස්පාති දාන්නේ ජල වහනයේ දුර්වල වර්ෂාව අධික කාලවල. විශේෂයෙන් දැන් අපේ ප්‍රදේශයෙන් අපිට අධික වර්ෂාවල වෙන්නේ මාස් කන්නේ නැත්නම් නොවැම්බර් දෙසැම්බර් කරලා ජනවාරි නැත්නම් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි මේ මාස් කන්නේ. මේ මාස් කන්නේට තමයි වැඩිපුර වැස්ස ලැබෙනවා. මාස් කන්නට අපේ ප්‍රදේශයටත් උචිත වෙන්නේ මොකද්ද? මේ උස්පාත්‍ය පොළොව මට්ටමින් ඉහළට සෙන්ටිමීටර් 15ක් උස් කරලා තියෙන උස්පාත්‍ය තමයි උචිත වෙන්නේ. එතකොට මේ උස්පාති බොහෝ විට භාවිත කරන ජල වහනයේ දුර්වල සහ වර්ෂාව අධික කාලවලට. දැන් මේ එළඹිලා තියෙන යල කන්නේ දැන් යල කන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ සිට සැප්තැම්බර් දක්වා ලංකාවේ තියෙන ජල කන්න ඔබ දන්නවා මේ වෙනකොට ගම් වතුර තත්ත්වයක් අපිත් එක්ක කලාපය ඇති වෙලා තියෙනවා. එතකොට ඊවැණි අධික වර්ෂාවක් ලැබෙන අධික වර්ෂාපතනය සහිත කලාපවලට සහ ප්‍රදේශවලට ඒ කාලයේදී උස්පාති කියන එක තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන්නේ. ඊළඟ ගිල්ලුව පාත්‍ති. විලුපාත්‍යය කියලා කියන්නේ පොළොව මට්ටමේ ඉඳලා ගැඹුරට පොළොව මට්ටමෙන් පහළට තමයි පාත්‍ය හදන්නේ. උස්පාත්‍ය සෙන්ටිමීටර් 15ක් ඉහළට හැදුවා වගේ විලුපාත්‍ය සෙන්ටිමීටර් 15ක් පොළොව ඇතුළට තමයි හදන්නේ. මේක ඊට පස්සේ පොළොව මට්ටමේ 5 සෙන්ටිමීටර් 15ක් ඉවත් කරලා ඊට පස්සේ අර තවාම් මිශ්‍රණය සහ මතු පිටපස් සහ තවාම් මිශ්‍රණේ පුරවලා තමයි මේ පාත්‍ය අපි හදන්නේ. එතකොට පොදුවේ ඕනෑම තවාන පාත්‍යයක් හදනකොට මොනවද කරන්න පියවර? අපි දන්නවා සාමාන්‍යයෙන් පාත්‍යයක් හදන ස්ථානයේ සති 3-4කට විතර කලින් වල් පැලෑටි ඉවත් කරලා ගල් මොල් ඉවත් කරලා අපි හොඳට ජල සම්පාදනය කරලා පස පෙරලන්නට ඕනේ. පස පෙරලන්නට ඕනේ. ඒ පෙරලීමේදී මතුවෙන ගල්, බොරළු, නොදිරු කොටස්, පොලිතීන්, ප්ලාස්ටික් මේවා අයින් කරන්න. පළවෙනි පියවර එක පළවෙනි පියවර තමයි සති 3-4ක කලින් තෝරාගත් ඒ ස්ථානයේ අර ඉස්සලා විදිහට තෝරාගත් ස්ථානයේ වල් පැලෑට් එක ඉවත් කරලා පස හොඳින් පෙරලන්නට ඕනේ. මෙහිදී පස පෙරලනකොට මතුවෙන ගල්, බොරළු, නොදිරු, ශාකහ, සත්ව කොටස්, පොලිතීන්, ප්ලාස්ටික්, යකඩ, පොල් කටු මෙන්න මේවා ක්ෂේත්‍රයෙන් අයින් කරලා ගන්නට ඕනේ. ඒ මොකද ওই පෙරලීමේදී ඇයි එහෙම පෙරලන්නේ? එකක් තමයි අර අනවශ්‍ය දේවල් ඉවත් කිරීම එක ආරමුණක්, එක හේතුවක්. අනික වල් පැලෑටි දැන් අපි එහෙම කරද්දී යම් ප්‍රමාණයකට වල් පැලෑ පාලනයක් සිද්ධ වෙනවා. ඊළඟ පිටියට ගියාම පළමුව පස පෙරලලා සතියකට පස්සේ දෙවෙනි සැරේට පස පෙරලන්නට ඕන. ඒ වගේ දෙතුන් සැරයක් මේ විදිහට පස පෙරලගෙන යනවා. දැන් අපි දන්නවා පළවෙනි සැරේ පස පෙරලුවාම පසේ යට කොටස් උඩට මතුවෙනවා. එතකොට ඒ ඇතුලේ තියෙන වල් පැලෑටි බීජ ප්‍රරෝහණය වෙනවා. සතියකින් නැවත පෙරලනකොට අර ප්‍රරෝහණය වූ වල් පැලෑටි විනාශ වෙලා යනවා. ඒත් එක්කම යටිපසේ ඉන්න සුත්‍ර ජීවීන් නැත්නම් යටිපසේ ඉන්න නම් කුමීන්, මම ඌට කලිනුත් පාඩමක් කිව්වා පොල් කළු කුරුමිනියාගේ කීටය වගේ අය, උතොර වීයෝ, ඔරික්ටස් රයිනෝසිරස්ගේ කීට අවස්ථාව කම්බිපණුවා, මෙන්න මේගොල්ලෝ සූර්යාලෝකේ වැටිලා මේගොල්ලෝ වියලිලා යන්නත් පුළුවන්, නැත්නම් ඒගොල්ලෝ විලෝපකයන්ට ආහාරයක් බවට පත් වෙන්නත් පුළුවන්. එතකොට රෝගකාරක ජීවි විශේෂයෙන් පොස්ට් වර්ග පවා මෙහිදී විනාශ වෙන්නට පුළුවන්. ඊළඟ පියවරට ගියාම පොදුවි ගත්තාම හොඳින් කැට පොඩි කරලා පාත්‍ය හදා ගන්නට ඕනේ. ඇයි හොඳින් කැට පොඩි කරන්නේ? අපි දැන් මේ තවාම් පාත්‍ය දාන්නේ කුඩා බීජ සඳහා. සියුම්ව හිඳ මේ කුඩා බීජ ඉතා කුඩා නිසා පසත් සියුම්ව සකස් කරගත යුතු වෙනවා. එහෙම නැත්නම් බීජය දිරිමත් වෙන්නේ නැහැ මේ පස් කැටය ඔසවාගෙන ප්‍රරෝහණය වෙන්න තරම්. ඒ නිසා සියුම් පසක් අපි නිර්මාණය කරලා දෙන්නට ඕනේ. ඊළඟ තුන්වෙනි පියවර හැටියට හතරවෙනි පියවරදී බලමු අපි ජලවහන කාණු හෝ පාංශු ජල සංරක්ෂණ ක්‍රමයේදී. දැන් ජලවහන කාණු වතුර බහින්නේ නැති තැනක් නා ක්ෂේත්‍රෙන් ජලය බැස යාම අඩුයි නම් අනිවාර්යෙන් ජලවහනේන කාණු කපන්නට ඕනේ. ඒත් එක්කම පාංශු සංරක්ෂණ ක්‍රම පස සූදාන යනවා නම් මොකක් හරි පාංශු සංරක්ෂණ ක්‍රමයක් මේ සඳහා අපි යොදා ගන්නට ඕනේ. එතකොට එයි එහෙම කරන්නේ අතිරික් ජලය ක්ෂේත්‍රෙන් ඉවත් නොවුනොත් අනිවාර්යෙන් පැලවෙලා යන බීජ පැල කුණු වෙනවා. එතකොට මුල් කුණු වෙනවා, පැලේ අපරාධේ, අපේ බීජ වලට වියදම් කරපු මුදල අපරාධේ. ඒ නිසා ඒවා රැක ගන්න නම් අපිට ජලවහනය කරන්නට වෙනවා. ඊළඟට වර්ෂාව වැඩි වුණාම අපි පාංශු සංරක්ෂණ ක්‍රමයක් නොතිබ්බා නම් ඒ ජලපහරේ වේගයට අපේ තවාම් පාත්‍යයක් ගලවගෙන කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි පාංශු සංරක්ෂණ ක්‍රමයක් මේ සඳහා යොදාගත යුතු වෙනවා. එතකොට ඔයා අපි කතාවේ පොදුවි උස්පාත්‍යයක් දැම්මත්, ගිල්ලුපාත්‍යයක් දැම්මත් පොදුවි අපි කරන්න ඕනේ ක්‍රියාකාරකම් ටික තමයි අපි ඔය කතා කරන්නේ. දැන් දුවේ පුතේ අපි බලමු උස්පාත්‍ය සැකසීමේදී අපි ගන්න පියවර මොනවද? දරුවනේ උස්පාත්‍ය කියලා කියන්නේ අපි සායවට කියන සම්මත පාත්‍ය. ඉස්සර පරණ ඒකක ක්‍රමය අනුව සම්මත පාත්‍ය කියලා අඩි 3ක් පළල, අඩි 10ක් දිග, අඟල් 6ක් උස පාත්‍යයට අපි කියවා සම්මත පාත්‍ය කියලා. දැන් මෙට්‍රික් එක වලට ආවම අපි කියනවා මීටරයක් පළල, මීටර 3ක් දිග, සෙන්ටිමීටර 15ක් උස පාත්‍ය තමයි සම්මත පාත්‍ය කියලා කියන්නේ. හැබැයි මෙතනදී සම්මත පාත්‍ය දාන්න කියලා නීතියක් නැහැ. හැබැයි පාත්‍යයක තවානේ පළල නිශ්චිත වෙන්නට ඕන. පළල මීටරයක් වෙන්නට ඕන, දිග තමන් කැමති ප්‍රමාණයක් ගන්න. මොකද ඇයි මේ ඇයි නිතරම මේ පළල මීටරයකට ගන්නෑ මීටරයක් නේ අඩි 3යි ගා 3යි නේ එතකොට හරි ලේසි මල් බාල්දියකින් වතුර දාන්න එක පැත්තකින් පුළුවන් මුළු තවාන්ටම වතුර දාන්න වල් පැල නෙලන්න මෙන්න පස බුරුල් කරන්න පොහොර දාන්න ඒ පශ්චාත් සාතු කරන්න පහසුයි මීටරයක් පළලට ඊට වැඩිය වුණොත් අපිට සිද්ධ වෙනවා පාත්‍ය මැදට ගිහින් අඩිය තියන්න එහෙම වුණොත් පස තද වෙලා ඒක පාත්‍යයට ගැටලුවක් වෙනවා ඒ නිසා ඔබට අවශ්‍ය තරම් දිගට පාත්‍ය ගත්තට කිසිම ගැටලුවක් නැහැ හැබැයි පළල මීටරයක් තියාගන්න හරිද ඊළඟ එක තමයි තවාන් දෙකක් දානවා නම් තවාන් දෙක අතර පරතරය සෙන්ටිමීටර් 30ක් වෙන්නට ඕන නැත්නම් අඩියක් වෙන්නට ඕන මොකද මේ තවාන් දෙක අතර මේ තියෙන අඩියේ තමයි අපි මල් බාල්දිය වතුර අරන් එහාට මෙහාට යන්නේ වල පැල ගලවන්න එහාට මෙහාට යන්නේ අනිකුත් පශ්චාත් සාත්තු කරන්න එහාට මෙහාට යන්නේ ඒ නිසා තවාන් දෙකක් අතර සෙන්ටිමීටර් 30ක පරතරයක් තියෙන්නට ඕන එතකොට තමයි අපි නඩත්තු කඩේතු ඉතාලම පහසුවෙන් කරගන්න පුළුවන් දෙවෙනි පියවරට ගියාම පොතේ මම මේක දැන් දැනටමත් ඔබට ප්‍රකාශ කරලා තියෙනවා සෙන්ටිමීටර් 15ක් උසට පාත්‍ය සකස් කරන්න සෙන්ටිමීටර් 15ක් උසට මේ උස් පාත්‍යක් නේ මොකද එකක් තමයි ජල වහනේ වෙන්නේ පාත්‍ය උසට ගත්තාම අර ජලය රැඳෙනවා නම් ජලය බැස යාම දුර්වල වුණා පොළොව මට්ටමින් ඉහළට මෙහා සෙන්ටිමීටර් 15ක් නැත්නම් අඟල් 6ක් තියෙන නිසා එයාගේ මූල මණ්ඩලයට හුස්ම ගැනීම සඳහා වාතය ඉතුරු වෙනවා මොකද එතනින් වතුර පල්ලෙහැට බැහැලා යන නිසා ඒත් එක්කම මූල මණ්ඩලය වර්ධනයට හොඳ පරිසරයක් මේ හරහා ලැබෙන නිසා විතරම උස්පාත්‍ය සෙන්ටිමීටර් 15ක් පොළොව මට්ටමේ ඉඳලා ඉහළට අපි ඔසවලා තියන්නට ඕන ඊළඟට තමයි මේ පාත්‍ය උඩට සෙන්ටිමීටර් 15ක් ඔසවනකොට දුවේ පුතේ මේකෙන් සෙන්ටිමීටර් 10ක් බිමෙහි පිහිටිපස් යොදා ගන්න පුළුවන් මුල් සෙන්ටිමීටර් 10 තියෙන බිමේ තිබුණු දැන් පෙරලද්දී අපිට ලැබුණු බිමේ තිබුණු පිහිටිපස් ඉතුරු සෙන්ටිමීටර් 5 අපි අර කලින් සාදාගත් තවා මිශ්‍රණය මතු පිටපස් කොටස් එකකට කොම්පෝස්ට්ෝ ගොම පොහොර හලාගත්ත කොටස් එකට එක මිශ්‍ර කරලා හදාගත්ත තවා මිශ්‍රණය දානවා සෙන්ටිමීටර් 5 එතකොට මේකේ මොනවද ලැබෙන්නේ මුල් වර්ධනය වෙන්න හොඳ පරිසරයක් ලැබෙනවා වගේම පැලෑටියට හොඳ පෝෂණයකුත් ලැබෙනවා. හැබැයි පුදුරේ පුතේ ඔබ පොතපත කියනකොට ඔබ දකින්න ලැබි සමහර පොත්පත්වල සෙන්ටිමීටර් 12ක් පිහිටිපස් යොදලා සෙන්ටිමීටර් 3යි තවාම් මිශ්‍රණය දාන්න කියලා දෙන ගැටලුවක් කරගන්න එපා. තවාම් මිශ්‍රණය වැඩි වුණා කියලා පැලෑට කිසිම දෝෂයක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවක් නෑ. නමුත් සමහර පොත්පත් ඔබ කියවනකොට පරිශීලනය කරනකොට ඔබට සමහර විට මේ ගැටලුව එන්න පුළුවන්. සෙන්ටිමීටර් 12ක් උසට පිහිටිපත් දාලා සෙන්ටිමීටර් 3ක් මතු පිට තවාම් මිශ්‍රණය දානවා කියලා සමහර පොත්වල සඳහන් වෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. ඇත්තටම සෙන්ටිමේ ඔක්කොටම මේ තවාම් මිශ්‍රණයම දාගන්න තියෙනවා නම් තවත් හොඳයි. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා. හතරවෙනි පියවරට යන් දුවේ පුතේ අපි දැන් මේ තවාම් සෙන්ටිමීටර් 15ක් ඔසවනකොට මේකේ හතර පැත්ත නැත්තම් දිග පැති දෙකයි පළල පැති දෙකයි මේ ස්ථිරස්වම තියන්නේ තනිකර අංශක 90ට තියන ටික ආනතව තියලා ආනතව හැදෙන විදියට පස තද කරන්නට ඕනේ මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි උදැල්ලම අපි තවන් හදන්න ගන්න උදැල්ලෙන් පුළුවන් උදැල්ලේ පිටපැත්තේ දට්ටු කොළ මේක ආනතව තද කරන්ද එහෙම නැත්තම් පොල් පිටක් වගේ දෙයක් හදාගෙන ඒකිනුත් අපිට පුළුවන් මේකේ තද කිරීමේ බලාපොරොත්තු එක තමයි තවාන සීදියාමෙන් ආරක්ෂා කරගෙන අංශක 90ට තියන්නේ නෑ මේක ටිකක් ඇතුළට ආනත වෙන්න තමයි හදන්නේ මේ තවාන පතුලෙන් පළල වෙන්නත් මොදුරෙන් පටු වෙන්නටත් විදිහට ආනත කරලා තමයි තවාන හදන්නේ මොකද හෝදාන යන එක වළක්වන්න ඉතින් දරුවනේ බලන්න ඔබේ 82 වෙනි පිටුවේ 63 කියන රූපේ 63 කියන රූපේ බලන්න ඔන්න තියෙනවා ඔබට තවාන හදලා පාත්‍යක් හදලා මීටරයක් පළලයි මීටර 3ක් දිගයි මේකේ පිහිටිපස් වලින් සෙන්ටිමීටර් 10ක් ඝනකමට උඩට පස් එකතු කරලා තියෙනවා ඉතුරු සෙන්ටිමීටර් 5 කාබනික පොහොරත් මතු පිට පහත් අරය දාගෙන එකට එක හදාගත්ත තවාම් මිශ්‍රණය සෙන්ටිමීටර් 5ක් තියෙනවා හරිද ඒකම 6.5 කියන රූපේ දිහා බලන්න මෙන්න තවානේ මුදුනෙන් මීටරයක් පළලයි තවාන් දෙක අතර පාත්‍ය දෙක අතර සෙන්ටිමීටර් 30ක් පළලයි සෙන්ටිමීටර් 10ක් පිහිටිපස සහ සෙන්ටිමීටර් 5ක් තවාම් මිශ්‍රණය තියෙන විදිහේ සැලැස්මක් ඔබට පෙන්ලා දෙනවා අනේ දුවේ පුතේ ඔබටත් පුළුවන් ඔබගේ ශේත්‍රයේ අපි දන්නවා අපේ රජරට සේවය ශ්‍රවණ කලාපයේ ජීවත් වන ඔබ සෑම දිනාටම කුමන හෝ ප්‍රමාණයක වත්තක් ඉඩමක් ගෙදර තියෙනවා උඩ බිම මේකේ ඔබට පුළුවන් මේ තවාන් ශිල්ප ක්‍රමයට එක තවානක් හෝ හදලා තමන්ට ඌමනා මිරිස් බීජ හරි තක්කාලි බීජ හරි වම්බටු බීජ හරි බීජ පැකටයක් හොයාගෙන කඩෙන් හරිගෙනලා මේකේ බීජ තවාන් කරලා බලන්න එතකොට ඔබට මේකේ සැබෑ අත්දැකීම විඳින්නට හැකියාවක් තියෙනවා මේ කටින් නැත්තම් මේ ශ්‍රව්‍ය මාධ්‍යකින් ඔබ අමතර ඇමතුවාට මේක ඇත්තටම සෑම දරුවෙක්ම තමන්ගේ පාසලේ ශාස්ත්‍රීය මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන්නට ඕනේ එතකොට තමයි ඔබට හරියටම මේක වැටහෙන්නේ මොකද්ද මේ අපි කරන්න යන්නේ කියන කතාව ඉතින් දුවේ පුතේ අපි ඊළඟට යනවා ගිල්ලූපාත්‍ය සකස් කරන්නේ කොහොමද කියන ගිල්ලූපාත්‍ය පෙර පරිදිමයි මීටරයක් පළලට මීටර 3ක් දිගට අපි හදා ගන්නවා පිහිටි පොළවේ සෙන්ටිමීටර 15ක් ගැඹුරට පස් ඉවත් කරනවා පිහිටි පොළවෙන් සෙන්ටිමීටර 15ක් ගැඹුරට පස් ඉවත් කරලා නිකන් පුංචි ටැංකියක් වගේ මීටරයක් පළල මීටර 3ක් දිග කොටසක් හදා ගන්න. හදාගෙන ඇයි මෙහෙම කරන්නේ? මේ වගේ තවාණක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වර්ෂාපතනය අඩු ගල සම්පාදනයේ කළ යුතු ප්‍රදේශවලට. හරිද? එතකොට වෙන්නේ මේකෙන් පුළුවන් ජලය රඳවා ගන්න. මොකද මෙයා පොළවේ ඇතුළට තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේකට අපි ආවරණය කරනවා කළු පොලිතීනයක්. වටේට සිදුරු තියෙන පොලිතීනයක් යටින් දාන්න. මැද සිදුරු කීපයක් තියෙන පොලිතීනයක් දාන්න. සිදුරු කීපයක් තියෙන වැඩි වතුර පොළවේ ඇතුළට බහින්ද සිදුරු කීපයක් තියෙන පොලිතීනයක් මේකේ අතුරලා වටේටයි මැදටයි අතුරලා අපි මේකෙත් අර විදිහටම මොකද කරන්නේ? අර පිහිටි පස් වලින් සෙන්ටිමීටර 10ක් පුරවනවා ඊට පස්සේ ඉතුරු සෙන්ටිමීටර 5 අපි තවා මිශ්‍රණය පුරවනවා ඉතුරු සෙන්ටිමීටර 5 තවා මිශ්‍රණය පුරවනවා හැබැයි ඉතින් මේක ප්‍රායෝගිකව කරනකොට මේකට ඇත්තටම ඔය වගේ පොලිතීන් දාන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ අපේ බොහෝ ගෙවල් වල අපිට ජල සම්පාදනය කරගන්න පුළුවන් මල් බාල්දියකින් ජල සම්පාදනය කරගන්න පුළුවන් ඒ නිසා ගුඩාම්ම ජල ඌනතාවයක් තියෙනවා නම් පොලිතින්නයක් දැම්මම කාට පාඩු නැහැ නමුත් පොදුවේ ප්‍රායෝගිකව මේක මේ පියවර ටිකක් කරනවා අඩුයි මේකේ බලන්න ඔබේ පිළපොතේ 83 වෙනි පිටුව බලන්න දුවේ පුතේ 6 කියලා රූපයක් පෙන්ලා තියෙනවා මේ බලන්න එක බිම් මට්ටමේ ඉඳලා සෙන්ටිමීටර් 15ක් ගැඹුරට පස් අයින් කරලා දාලා ඊට පස්සේ අර මේ පිහිටි පස් 6 සෙන්ටිමීටර් 10ක් දාලා තවා මිශ්‍රණ සෙන්ටිමීටර් 5ක් දාලා තියෙනවා මේකෙදි තවාන් දෙක පාති දෙකක් අතර සෙන්ටිමීටර් 30ක නියරක් නැත්තම් ඒත් අර අරකේ ඉස්සලා එකේ තිබ්බා වගේම යන්න පාර තියෙනවා මේකත් ඒ වගේ පළල අනිවාර්යෙන් මීටරයක් තියෙනවා දීක ඔබ කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් එතකොට අපි පශ්චාත් සහත්තුලට ඒක ඊටාම වැදගත් වෙන එතකොට තවාම් මිශ්‍රණය හදලා මේකට තෙතමනේ හරිද මේකේ තෙතමනේ කොහොමද කියලා ඒක තවාම් මිශ්‍රණයකට නෙමෙයි දැන් ගොවියෙකු උඩ ගිහිල්ලා තමන්ගේ ශාස්ත්‍රයේ ජල සම්පාදනය කරගන්න ඕන දෙපාද කියලා බලන්න තියෙන හොඳම ක්‍රමය තමයි ශාස්ත්‍රයෙන් පස් මිඩක් අරගෙන හොඳට මෙහෙම මිට මොලවනවා පස් ටික අරගෙන මිට මොලවනවා එතකොට මිට මොලවනකොට ඇඟිලි අතරින් වතුර වැහෙනවනම් නැත්තම් ගුලියක් හැටියට තදින්ම මේක තියෙනවනම් විශේෂයෙන් ජල බිඳුව ඇඟිලි වලින් පල්ල හැටෙනවනම් ජල වතුර වැඩි ශාස්ත්‍රයට ඇත්තට මෙච්චර වතුර අවශ්‍ය නැහැ. ඒ වගේම එහෙම පස් ටික අතතරම් මිට මොලවන අතාරනකොට සම්පූර්ණයෙන් ශනිකව ඉහිල්ලා යනවනම් ඒ කියන්නේ වතුර මදි ශාස්ත්‍රයට. එහෙම නැතුව මිට මොලවපු අත දිගාරනකොට යන්තම් තැන් තැන් වලින් ඉරි යනවනම් ඉහිරෙන්නෙත් නැහැ මිටක් හැදියට තියෙන්නෙත් නැත්නම් ඒ කියන්නේ ජලය ප්‍රමාණවත්. අන්න ඒ ක්‍රමවේදයේම මේ තවා මිශ්‍රණයක් දාලා බලන්න තවා මිශ්‍රණයෙන් පස් වල්පයක් අතරගෙන මිට මොළව තද කරපුවාම එය ආපෞදිගාරණයකට ඉහිල්ලා යනවනම් ඒ කියන්නේ ජලය මදි. ආපෞදිගාරණයකට ඉහිල්ලා යන්නේ නැහැ යන්තම් තැන් තැන් වලින් ඉරි යනවනම් ඒ කියන්නේ ජලය ඇති. ආපෞ මිට මොළවල අධිගාරණයකට මිට මොළවනකොටම අත දිගේ වතුර බහිනවනම් ඇඟිලි වලින් පල්ලහැට වතුර යනවනම් අනිවාර්යයෙන්ම ජල ප්‍රමාණය වැඩි කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ මේක තවා මිශ්‍රණය විතරක් නෙමෙයි ඔබගේ වෙන ඕනෑම ක්ෂේත්‍රයකට ජලයේ ප්‍රමාණවත්ද නැද්ද බලන්න ගොවි මහතුරු ඉතා පහසුවෙන් කරගත හැකි ක්‍රියාකාරකම තමයි මම මේ ඔබට සඳහන් කළේ. ඉතින් දරුවනේ අපි බලමු ඊළඟට කොහොමද මේ තවාම් පාත්‍යයක බීජ සංස්ථාපනය කරන්නේ නැත්නම් තවාම් පාත්‍යයකට බීජ දාන්නේ කොහොමද? අපි පියවර හැටියට කතා කරමු. පළවෙනි පියවර දැන් අපි තව පාත්‍ය හදුවා එක්ක උස් පාත්‍යයක් නැත්නම් ගිලු පාත්‍යයක් හදුවා. නැවම පාත්‍ය දෙයක් හදුවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ තවානට ලෑල්ලක් අරගෙන මේ තවාන මතු පිට හොඳින් තද කරන යාන්තම් හිමීට තලාගෙන තලාගෙනම මතු පිට. එතකොට ඒ ඇයි එහෙම කරන්නේ සමතලා මතු පිටක් අපි ලබා ගන්නට ඕන. ඊළඟට රීප කෑල්ලක් අරන් මීටරයකට වඩා ටිකක් දිග තියෙන රීප කෑල්ලක් අරන් තවම් පාති හරස් අතර තියලා අපි හරස් අතර ඇලි සකසා ගන්න ඉරියඳිනවා. ටිකක් වෙනම කෝට්ටක් කරන් අර රීප පටිය තියලා ඉරියඳගෙන ඇඳගෙන යනවා. එතකොට ඒ ඉරිදයක් අතර පරතරය ගත්තාම ඉරිදයක් අතර පරතරය ඒ බීජ වර්ගය අනුව වෙනස් වෙනවා. ගැඹුරත් ඒ බීජ වර්ගය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් කුඩා බීජ නැත්නම් මිරිස්, බටු, තක්කාලි වගේ කුඩා බීජ වලට පේලි දෙකක් අතර පරතරයේ සෙන්ටිමීටර 10යි. එක ඉරක් ඇදලා හරස් අතර ඊළඟ ඉරා දෙනකොට ඒ දෙක අතර 5 සෙන්ටිමීටර 10ක් වෙනකොට ඇලි එක ගැඹුර මිලිමීටර 6යි. ඔබට මතකද මම මීට පෙර පාඩමක සඳහන් කළා රීතියක් අද්දන්නේ නීතිය නෙමෙයි රීතියක් තියෙනවා. බීජයේ ඝනකම මෙන් 4 ගුණයකට වඩා යට කරන්න හොඳ නැහැ කියලා. 4 ගුණයකට වඩා යට කරන්න හොඳ නැහැ. එතකොට බීජයේ ඝනකම මිලිමීටරයක් නම් උපරිම වේ බීජය යට කරන්න ඕන මිලිමීටර 4යි. 3ක් 4ක් විතර. ඊට වැඩි යට කළොත් එයාට දිරියක් නැහැ මේ පස් ස්තරයේ ඔසවාගෙන උඩට එන්නට. ඊළඟ විශාල බීජයන් නම් බලන්න දුවේ පුතේ විශාල බීජයන් නම් පේලි අතර, ඒ කියන්නේ එක පේලක ඉඳලා ඊළඟ පේලට පාරතරයේ සෙන්ටිමීටර 12ක් වෙනකොට ගැඹුර, ඒ කියන්නේ ඇලි එක ගැඹුර මිලිමීටර 12ක් වෙනවා. මොකද ඒක විශාල බීජයක් කියන එක තේරුම් ගන්න. ඒකෙදි බීජයේ ඝනකමෙන් 4 ගුණයක් ගත්තහම සෙන්ටිමීටරයකට කුට්ටක් වැඩියෙන් එනවා. මෙන්න මේ විදිහට හදලා වඩා ගැඹුරට යන්න දෙන්නේ නැහැ. එක්කෝ පැලවෙන්නේ නැහැ නැත්නම් නරක් වෙනවා. විශේෂයෙන් වෙන්නේ එයා දිරිමත් නැහැ. ඒ පස් ස්තරය ඔසවාගෙන උඩට එන්න තරම්. ඊළඟ පියවරදී පුතේ මේ ඇලිය දිගේ ඒකාකාරීව තුනීවට බීජ යොදලා තුනීවට ගොඩාක් දඟ දඟ දාන්නේ නැතුව තුනීවට බීජ යොදලා මොකද එතකොට තමයි නිරෝගී හොඳ පැල ප්‍රමාණයක් අපිට ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කරන්නේ ඒ ඇලිය ජීවාණු හරණය කරන ලද පස් සට්ටුවක පස් මිශ්‍රණයකින් යාන්තමට වහලා තද කරනවා. යාන්තමට වහලා තද කරනවා. ඇයි මේ දාන්නේ? පරෝහණට අපි දාන්න උෂ්ණත්වය අවශ්‍යයි. උෂ්ණත්වය ලැබීම තමයි ගොඩාක් මේකේ බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම බීජය පසහා සම්බන්ධ වෙන්න ඕනේ. බීජය පසහා සම්බන්ධ වුණොත් තමයි පසේ තියෙන ජලයේ බීජී අනුද්වාරයේ උරාගෙන පරෝහණය වෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහට බීජ යාන්ත්‍රණය වහලා පස් දාලා තද කරන්නේ. ඊළඟ පස්සේ මල් බාල්දියක් අරගෙන මල් බාල්දියකින් ජලය සපයනවා. මොකද ඒකෙන් අපි උත්සාහ කරන්නේ පරෝහණට අවශ්‍ය තෙතමනිය ලබා දෙන්න. ඔබ දන්නවනේ පරෝහණට අවශ්‍ය සාධක ටික නේද? ජලය ඕනේ, වාතය ඕනේ, උෂ්ණත්වය ඕනේ, ඇතැම් බීජ සඳහා ආලෝකය ඕනේ. ඇතැම් බීජ සඳහා කියලා කිව්වේ ඒක හැම බීජයකම පොදු නොවන නිසා. හරි. ඊළඟට පුතේ අපි ඊළඟට කතා කරන්න යනවා දැන් උස්පාත්ති තවම් පාත්ති වල අපි උස්පාත්ති සහ ගිල්ලු පාත්ති කතා කළා. ඊළඟට අපි යනවා නොරිදෝකෝ තවාන. අතරින් දැන් මේ වචනේම තේරෙනවාද මේක අපි රටේ ආපු වචනයක් නේ නොරිදෝකෝ. ඈ බොහෝ විට මේ ජපන් වචනයක්. එතකොට දැන් මේ නොරිදෝකෝ නැත්නම් කුට්ටි තවාන කියන එක ගොඩාක් වෙලාවට ගන්නේ ගන්නවා ගොඩාක් මිල අධික බීජ සඳහා. කියන්නේ මිල අධිකයි බීජ හිතුවිතු මතයට තැන් තැන් වල දාන්න බෑ. බීජයක් කියන්නේ ලොකු ගාණක් නම් අපිට ඒ මිල දරන්න බැරි නිසා ඒ බීජයට ලොකු සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෑ කියලා හිතලා අපි කරන්නේ මෙන්න මේ නොරිදෝකෝ නැත්තම් කුට්ටි තවාන පාවිච්චි කරනවා. විශේෂයෙන් මේක යොදා ගන්න පුතේ ওই වටක්කා කරවිල පිපිඤ්ඤා වගේ කුකුරුබිටේසියේ කුලේ ශාක. මේ කුකුරුබිටේසියේ කුලේ ශාක වලට තියෙන අවුලක් තියෙනවා. මේගොල්ලෝ තවානක බීජ දාලා ගලවලා හිටවන්න බෑ. දැන් අනිත් ඒවා වගේ මිනිස් පාත්තියක් දාන්නා වගේ, තක්කාලි පාත්තියක් දාන්නා වගේ, අඹට පැල පාත්තියක් දාන්නා වගේ හිම දාලා පැල හිටවන්න බෑ. මොකද මේ වගේ මූල පද්ධතියට නැවත වර්ධනය වීමේ හැකියාව අඩුයි. පුනර්වර්ධනය වීමේ හැකියාවක් නැති තරම්. එතකොට වට ගැවලා ගලවලා හිටුවා කියලා නැවත ඒක ප්‍රකෘතිත්වයට පත් වෙන්නේ නැතිම තරම්. ඒ නිසා මෙන්න මේ කුකුබිටේසියේ කුලේ ශාක විශේෂයෙන් ඊට පස්සේ රණිල කුලේ බොහෝ ශාක ඔට මේ කතන්දරේ තියෙන රණිල කුලයේ බොහෝ ශාකවලට මේ කතන්දරේ තියෙනවා. ඒ නිසා එවැනි බීජ සඳහා තමයි මේ නොරිදෝකෝ තවාන නැත්තම් කුට්ටි තවාන ඉතාම උචිත වෙන්නේ. කොහොමද අපි මේ නොරිදෝකෝ තවානක් සකස් කරගන්නේ? අපි ස්ථානයක් තෝරගෙන ටිකක් උදළු ගාලා වල් පැලිය අයින් කරලා සමතලා කරගන්න. හරිද? සමතලා කරගන්නවා. තවම් පැලය පස් කුට්ටි එකිනෙක වෙන් කර ගැනීම පහසු වෙන විදිහට තමයි මේක සමතලා කරගන්නේ. ඊට පස්සේ අපි සෙන්ටිමීටර් 5ක් විතර පළල තියෙන රීප රීප වලින් රීප තමයි මේකට බහුල මොද සෙන්ටිමීටර් 5ක් පළ උස තියෙන රීප වලින් අපි රාමුවක් හදාගන්න. රාමුවක් හදාගන්න. හරිද? අපිට ඕන නම් ගත්තා ඇයි 35ක් දිග 30ක් පළල සෙන්ටිමීටර් 5ක් උස සෙන්ටිමීටර් 35ක් දිග සෙන්ටිමීටර් 30ක් පළල සෙන්ටිමීටර් 5ක් උස ඒ දිග පළල ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් උස නම් සෙන්ටිමීටර් 5ක් උස අරගෙන අපි හදාගන්න රාමුවක්. ඈ දිග පළල වෙනස් කරගත්තට ගැටලුවක් නැහැ. එතකොට ඒ රාමුව අර සමතලා කරපු තැන තිබ්බහම අපිට පුළුවන් ඒ රාමුව ඇතුලේ අර අපි කලින් කතා කරපු තව මාධ්‍ය එකට එක මතු පිට පස්සේ එකට කොම්පෝස්ට් නැත්තම් විරූගම පොහොර එක එකට එක මිශ්‍රණය තලපයක් ලෙස අනලා මෙන්න මේ රාමුවට දැම්මහම ඒ රාමුව තුල මේ මාධ්‍ය රඳවා ගැනීම හැකියාවක් තියෙනවා. හරිද? ඊට මේ වැඩේ කරන්න කලින් රාමුව පතුලට සියුම් වැලි තට්ටුවක් හෝ අඩක් පිලිස්සු 10යා තට්ටුවක් අසුරනවා. ඔබට මතකයි අඩක් පිලිස්සු කියන මීට කලින් මම පාඩමක ඔබට සඳහන් කළා කර 10යා කියලා. බාගෙට පිලිස්සු 10යා. කර 10යා තට්ටුවක් එහෙම නැත්නම් වැලි තට්ටුවක් දාන්න. එතකොට ඒ ඇයි දාන්නේ මේ කුට්ටිය ශේත්‍රෙන් ඉවත් කරගන්න හරි ලේසි. එහෙම දැම්මා නම්. හැබැයි ඕකට කිසි ගැටලුවක් නැහැ. කළු පාට පොලිතීනයක් අඩියට එළුවා නම් ඒත් ඕක ඔහොමම සිදුරු මැදින් කීප පොළොවේ සිදුරු කර පොලිතීනයක් එළුවා නම් ඊ වැඩෙත් ප්‍රායෝගිකව කරගන්න පුළුවන්. හැබැයි ඊට වැඩි හරි වටිනවා මේ පොලිතීන් කියන්නේ පරිසර දූෂණ කාරකයක් නේ. පොලිතීන් දිරන්නේ නැහැ. කාලයක් ඉතුරු වෙනවා. තැන තැන දැම්මහම ඒක අපිලි වෙලයි. ඊට සාපේක්ෂව ගත්තහම මේ කර 10යා තට්ටුවක් හරි වැලි තට්ටුවක් හරි දාන එක පරිසර හිතකාමී නිසා එවැනි දේවල් ඉගෙන ගන්න එක අපිට හරි වටිනවා. ඊළඟ පියවර දරුවනේ මේ අර මං කියවෝ තව මිශ්‍රණය ජලය දාලා බදාමයක් ලෙස අනලා අපි මේ රාමුවට දාලා තද කරගන්න. රාමුවට දාලා තද කරගන්න. හරිද? තද කරලා හොඳින් මට්ටම් කරලා හොඳ පාංශු පරිසරයක් හදා ගන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේකද අර ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක කුට්ටි අපි අර මේ 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 මීටරයක් විතර දිග අර මේ ගත්ත රීප පටියක්ම යොදාගෙන සෙන්ටිමීටර් 5 5 5 කුට්ටි සෙන්ටිමීටර් දිග සෙන්ටිමීටර් 5 පළල සෙන්ටිමීටර් 5 උස කොහොමද සෙන්ටිමීටර් 5ක් ගත්තනේ අරගෙන අපි කිරිබත් කැට කපන්නා වගේ මේක සෙන්ටිමීටර් 5 5 5 කැටවලට කපා ගන්නවා. උස පහ කොහොමත් නියතව තියෙන නිසා සෙන්ටිමීටර් 5 5 දිග 5යි පළල 5යි විදියට ලකුණු කරගෙන ඒකේ පිහියක් පාවිච්චි කරලා කැට කපා ගන්නවා. මේකෙදී මේ කැට මෙහෙම කපන ගමන්ම ඒ කැපෙන තීරුවට සිනිඳු වැලි ජීවාණු හරණය කරනවා. සිනිඳු වැලි ටිකක් දැම්මම අපිට කැටය ලස්සනට වෙන් කර ගන්න පුළුවන්. නැවත නැත්නම් ජල සම්පාදනය කිරීමෙන් නමුත් නැවතත් මේ කැට එකට හාවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ හාවීමක් නොවි කැටේ වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා. අර කැපෙන පාරට නැත්නම් පිහියෙන් අර කිරිබත් කැටය වගේ කපාගෙන යන පාරට අපි සිනිඳු වැලි දැම්මම අපිට ලේසියෙන්ම කැටය වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ හදපු මේ කැටේ පහේ 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 කැටේ මැද්දේ මිලිමීටර් බීජය හැටි ඇදියට ඒක වෙනස් වෙනවා. මිලිමීටර් 6ක් විතර විශාල ගැඹුරට කුඩා සිදුරක් හදලා අපි ඒ සිදුරට බීජ දෙකක් තුනක් දාලා තවම් මිශ්‍රණයෙම මේක වහන. හරිද? සවාම් මිශ්‍රණයෙම මේක වහන. වහලා ඉවර වෙලා අපි හොඳින් මේක තද කරලා ඊට පස්සේ මේ මතර තෙත ගෝණියක් හෝ තෙත පිදුරු හෝ මොකක් හරි අතුරුණුවක් අතුරලා ජල සම්පාදනය කරනවා. එතකොට මේ අතුරුණුවක් අතුරලා ජල සම්පාදනය කරන අතුරුණු නිසා අර තවාන සෝදා පාළු වෙන එක නවතිනවා. තෙතමනේ ආරක්ෂා වෙනවා. ඊළඟට තවානේ උෂ්ණත්වය රැකෙනවා. මේ හරහා අපිට පුළුවන් පහසුවෙන්ම පස් කුට්ටියක් මැද පැලවෙච්ච පැලයක් ලබා ගන්න. බලන්න මේ ඔබේ 6 9 කියන රූපය මෙන්න හොඳට බලන්න. ඒකේ පළවෙනි රූප සටහනේ පේනවා පොළොව මත ලීරාමෝ තියලා තියෙනවා. දෙවෙනි රූප සටහනෙන් පෙන්නවා ලීරාමෝ තුල වැලි තට්ටුවක් අතුරනවා මොකද වැලි හෝ කර 10යා. ඊට පස්සේ සාදාගත්වා මිශ්‍රණය නැත්නම් තලපයක් වගේ හදාගත්වා මිශ්‍රණය රාමුවට දාලා හොඳින් තද කරලා අර දිග පහයි පළල පහයි කුට්ටි හැඩියට කිරිබත් කැඩ කපන්නා වාගේ කපන කපලා ඉවර වෙලා ඒ පහේ පහේ කුට්ටිය මැන්දි හරි මැන්දි චූටි වලක් හදලා බීජ දාලා ඒක නැවත තවා මිශ්‍රණයෙන් වහනවා ඊට පස්සේ බීජ පරෝහණය වෙනවා කුට්ටි තවාන තුල ඊට පස්සේ එක එක කුට්ටිය කුට්ටිය ගලවලා අරගෙන අපිට පුළුවන් අවදාළ කාලයේදී පසේ අපි මේක හිටවන්න. ඉතින් දුවේ පුතේ මේක හිටවන්න ගියාම තේරුම් ගන්න මේක හරි වටිනවා. ඇයි මම මේක වටිනවා කියලා කියන්නේ? තේරුම් ගන්න මේකෙදි මේ ශාකයේ මුල් වලට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මුල් කැඩෙන්නේ නැහැ. ඒ නිසා වර්ධනය බාල වෙන්නේ නැහැ. ඒක ඉතාම හොඳ ක්‍රමයක්. විශේෂයෙන් මිල අධික බීජ වලට සමහර වෙලාවට ගොඩාක් මිල අධික නම් අපිට නැවත බීජ ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. එවැනි බීජ සඳහා ඊළඟට මේ කුඩාම බීජ සඳහා ඒ වගේම මම අර ඉස්සලා කිව්වා වගේ මුල් වලට පුනර්වර්ධන හැකියාවක් නැති බීජ සඳහා සමහර වෙලාවට අපි ඔය කුකුබිටාසිය කියලා කුලේ බෝග ඍජුවම ශේත්‍රේ වට්ටක්කා පිපිඤ්ඤා කැකිරි පුහුල් ලබු කරවිල පතෝල මේ වගේ ඒවා ඍජුවම ශේත්‍රේ හිටවනවා. මොකද මේවා තවාන් දාලා හිටවන්න බැරි නිසා. පැලයක් ගලවලාගෙන් හිටවන්න බෑ. මොකද පැලේට පුනරුවර්ධන හැකියාවක් නැහැ. ඒ නිසා දුවේ පුපි මෙන්න එවැනි හැකියාවක් නැති කුකුබිටාසිය කුලේ බෝග සහ සමහර සැබේසියේ කුලේ බෝග මේ සඳහා මේ තවාම් පාත්‍ය නැත්නම් නුරුදෝකෝ තවාම් පාත්‍ය භාවිතා කරනවා. මෙතනදී පොඩි ගැටලුවකුත් තියෙනවා. මේක මහා පරිමාණයෙන් පැල ලබා ගන්න ගියාම ටිකක් ගැටලු සහිතයි. මොකද ගොඩාක් ලී දඬු ඕනේ මේ වගේ කරන්න ඕනේ. ඒතකොට වියදම අධිකයි ශ්‍රමය වැඩියෙන් ඕනේ. නමුත් සුළු පරිමාණයේදී ගෘහස්තව මේ වැඩි කරගන්න හරි ලේසි. රීප කෑලි හතරකුයි එන හතරකුයි තිබ්බහම අපිට රාමුව හදා ගන්න පුළුවන්. ඊට පස්සේ කොම්පෝස්ටියක් ගත්තා හලා ගත්තා මතු පිට පස්තියක් ගත්තා හලා ගත්තා මේ දෙක එකට එක මිශ්‍ර කරුවා තලපයක් වගේ යනවා දාන්නලා දාලා මේක හොඳ සමතලා කරුවා සමතලා කරලා කිරිවත් කඩ කපන්නා වගේ සෙන්ටිමීටර් පහේ පහේ කුට්ටි වලට කැපුවා ඊට පස්සේ කිමැන්දී බීජ සිටෙව්වා ඊට පස්සේ අවසානයේ අපිට පැල වෙන් කරගන්න පුළුවන් ලේසියෙන් ඉතින් මේක හොඳ තවාන් ක්‍රමයක් එයි මේ මම මේක හොඳ තවාන් ක්‍රමයක් කියලා කිව්වේ මේ හරහා අපිට පුළුවන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඊටාම් වටිනා බීජ වලින් පැල ලබා ගන්නට. ඊළඟ තවම් වර්ගය දැන් පුතේ බඳුන් තවා. බඳුන් තවාන් කියන එකත් මේ වගේම එකක් තමයි. බඳුන් වලට එක එක විවිධ බඳුන් ගන්න පුළුවන්. දැන් බඳුන් කිව්වහම අපිට නිකන් කඩේ විකුණන්න තියෙන ඒවම නෙමෙයි. දැන් අපි ගමු කිරිහට්ටි. ඕනතරම් ගෙවල් වල තියෙන විසි පිටිපස්සේ වීදි කරලා ඩෙංගු මඳුරෝ බෝවි බෝවි තියෙන කිරිහට්ටි, පෝල් කටු, පොල් එලි, හිස් යෝගට් කෝප්ප, කඩදාසි බඳුන්, කෙසෙල් පට්ටා බඳුන්, පොලිතීන් බඳුන්, වෙනද ප්‍රොබ්ලම් මිලදී ගත්ත හැකි බඳුනුත් ඕන්නම් ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් සල්ලි ගොඩාක් ඔබට අතේ තියෙනවා නම්. මෙන්න මේ අපතේ යන ද්‍රව්‍ය ඉවතරණ ද්‍රව්‍ය අරගෙන අපි බඳුනක් හදා ගන්නවා මේකේ. බඳුනක් හදාගෙන අපි මේ වයින් ගෙවතු වගාවේදී බහුල ලෙසම පැල ලබා ගැනීමට මේක අපිට භාවිතා කරන්නට පුළුවන්. කොහොමද පුතේ අපි මේක කතා කරන්නේ? කොහොමද භාපයා ගන්න පුළුවන් භාජනවල අනිවාර්යෙන් පතුලේ සිදුරු නැත්තම් සිදුරක් හදන්න වෙනවා. පතුලේ සිදුරක් නැත්තම් සිදුරු කීපයක් හදන්න වෙනවා ජලයේ ටික බහලා යන්න. හරිද? නැත්තම් ඉතින් වතුර එකතු වෙලා පැලේ කුණු වුණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. කලින් මේක දැනගන්න. ඊට පස්සේ මුදුර මේ බඳුන පුරවනකොට මුදුර ඉඳලා සෙන්ටිමීටර් දෙකක් පමණ ඉතිරි වන පරිදි මිශ්‍රණය දාන්න ඕන. ඇයි? සෙන්ටිමීටර් දෙකක් පමණ ඉතිරි වන පරිදි දාන්නේ ජල සම්පාදනය තමයි මේකේ. ඒකවල වතුර දැම්මහම වතුර ටිකක් මේකේ රඳන්න ඕනේ. ඇතුළට උරා ගන්නකම්. ඒ නිසා උඩ සිට සෙන්ටිමීටර් දෙකක් විතර අඩු වෙන්න බඳුන පුරවනවා. ඊට පස්සේ බඳුනේ දැන් තන්පු කඩ බඳුන පුංචි නම් බඳුන පුංචි නම් තනි පැලයක් මේකේ හිටවන්න පුළුවන්. බඳුනේ කට විශාල නම් ලොකු බඳුනක් නම් අපිට පැල රාශියක් වුණත් මේ බඳුනේ තවාන් කරගන්නට පුළුවන්. ඒක තීරණය වෙන්නේ බඳුනේ ප්‍රමාණය එක්ක. ඊළඟට බඳුනක මැද බීජ දෙකක් හෝ තුනක් හිටවලා තවාම් මිශ්‍රණයෙන් වහලා හොඳින් තද කරන්න පුළුවන්. මම අයත් කියනවා ගැඹුර මිලිමීටර් 6ක් විශාලයට මිලිමීටර් 12ක් භාවිතා කරන්න. ඊට වැඩි ඔබ මම පෙර කී දේ හිතට ගන්න. මොකද්ද? බීජයේ ඝනකම මෙන් 4 ගුණයකට වඩා අඩුවෙන් ගැඹුරට දාන්න. නැත්නම් 3-4 ගුණයකට වඩා වැඩිපුර දාන්න එපා. ඒක තමයි ප්‍රායෝගිකව හිතර ගන්න ඕන. නැතුව මේක සෙන්ටිමීටර් මීටර් වලින් මැන කරන්න කතාවක් නෙමෙයි. අපි තේරුම් ගන්න ප්‍රායෝගිකව මේක කරනවා. ඊළඟ තමයි මතු පිටින් ජල ස්වල්පයක් ඉහලා පරමුණට අවශ්‍ය තත්මනේ ලබා දෙන්නට ඕනේ. ඉතින් මේකදී බඳුන් හොයාගන්න ලකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔබේ ගෙදර වීසි කරන කුමන හෝ දෙයක් අපිට බඳුනක් හැදීර පාවිච්චි කරන්න පුළුවන්. ওই මෙගා බෝතලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. කුඩා වතුර බෝතල් පාවිච්චි කරන්න පුළුවන්. කඩදාසි බඳුන් පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ ගෙදරට පිටිකිරි ගේනවා නම් ඒ කිරි පැකට් පාවිච්චි කරන්න පුළුවන්. දැන් සුපර් මාකට් වල තමයි නිතර නිතර යන්නේ. එතකොට හැමදේම පැකට් කරලා යවන්නේ පොලිතින් පැකට් වල. මේ හැම පැකට් එකක්ම අපිට බඳුනක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි තව හොඳ දේවලුත් වෙනවා. මේවා පරිසරයට නරක ලෙස එකතු වෙන්න කලින් සෑහෙන දවසක් අපි ඒකෙන් වැඩක් අරගෙන ඒක ස්වභාවිකව වියෝජනය වෙන මට්ටමටම ආවට පස්සේ තමයි පරිසරයට එකතු වෙන්නේ. එතකොට කොහොම පොඩි කාලයක් ඇතුළත මේක පරිසරයේ විනාශ වෙන්නට විනාශ කරලා හරින්නට පුළුවන්කම තියෙනවා. අනික විනාශය ටිකක් හරි අඩු කරගන්න පුළුවන්. තව ටිකක් පොලිතින් මිල දෙකේ නේම අඩු කරගන්න පුළුවන්. අපිට පුළුවන් නම් මෙන්න මේ බඳුන් මේ පරිසරයෙන්ම සොයා ගන්න. ඔබ දන්න යෝගට් කෝප්ප ඕන තරම් අපි වීසි කරනවා. මේවා අපේ කුණු ගොඩවල් වල තියෙනවා. ඒවට වතුර පිරලා මදුරු වෝ වෙනවා. එතකොට සෞඛ්‍යමය ගැටලුවකුත් මේ හරහා මගහැර ගන්න පුළුවන්. එසේම අපේ පාරිසරික ගැටලුවකුත් මේ හරහා මගහැර ගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ උදේට මේ පාඩම දැන් මුලින් දැම්ම අපි කතා කළේ මේ තවාම් පාති පිළිවෙල කරගන්නේ කොහොමද? උස්බීම් භෝග වගා සඳහා තවාම් පාති ශිල්ප කරන මොනවද කියලා මං කිව්වා. තවාණක් කියන්නේ මොකද්ද? රෝපණ ද්‍රව්‍ය සිටුවා පරෝහණය හා පැල වර්ධන හිතකර පරිසරයක් ලබා දීම දෙන්න ක්ෂේත්‍රයේ සිටුවනතේ රැක බලා ගන්නා ස්ථානය. බොහොම සරලව කිව්වොත් පැලෑටි අහඳන් භෝගයක් ක්ෂේත්‍රයේ සිටුවනතේ ආරක්ෂිතව රැක බලා ගන්නා ස්ථානයට කියන තනි නම තමයි තවාණ කියලා කියන්නේ. තවාන් පාත්‍ති ගැන කතා කරනකොට ඇයි අපිට තවාන් ඕන කියලා අපි කතා කළා. පැලවලට ගැලපෙන පරිසරය ලබා දෙන්න අපිට තවාන් ඕනේ. නිරෝගී පැල සංඛ්‍යාවක් ලබා ගන්නට අපිට තවාන ඕනේ. ඈ ඍජුම ක්ෂේත්‍රයේ හිටවන්න බැරි කුඩා බීජ වලින් පැල ගන්න අපිට තවාන ඕනේ. එනබට එකවර බීජ සිටුවන කොට බීජ ප්‍රමාණය ගොඩාක් අවශ්‍ය නම් ඒ බීජ ප්‍රමාණය අඩු කරගැනින්ද අපිට තවාන් ඕනේ. ඊළඟට කුඩා පළ පහසුවෙන් රැක බලා ගන්න අපි තවාන් පාත්‍ති පාවිච්චි කරනවා. නිරෝගී ශක්තිමත් පැල පමණක් තෝරා බේරා ගන්න පුළුවන් අපිට තවාණයක් දැමීමෙන්. ඊළඟට සමාන වර්ධනයක් තියෙන සමාන උසක් තියෙන සමාන දිරියක් තියෙන පැල පමණක් අපිට ලබා ගන්න පුළුවන්. බද්ධ කිරීම වැනි කටයුතු සඳහා ග්‍රාහක පැල අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා කියලා අපි කිව්වා. ඊට පස්සේ සුදුසු ස්ථානයක් අපි තවාණ තෝරගන්න නිතරම ගොවියාට ෆාමට අවධානය යොමු කර හැකි ආසන්න ස්ථානයක් තෝරගන්නට ඕනේ. හිරුවෙලිය හොඳින් ලැබෙන්නට ඕනේ. ජලය ලබා ගැනීම පහසුකම් තියෙන්නට ඕනේ. සමතලාභීමක් වෙන්නට ඕනේ. ජල වහනය හොඳින් සිද්ධ වෙන්නට ඕනේ. අධික සුළං නැති වෙන්නට ඕනේ. රෝගී කලින් කවතාවී රෝගී වගාවක් නොතිබ්බ තැනක් වෙන්නට ඕනේ. ප්‍රවාහන පහසුකම් තියෙන්නට ඕනේ. ජල විදුලිය පහසුකම් තියෙන්නට ඕනේ. මේවැනි තැනක් තමයි අපි තවාණක් කියලා කිව්වේ. ඊට පස්සේ කිව්වා තවාන් මිශ්‍රණය කොහොමද අපි හදාගන්නේ කියලා. මතු පිටපස් එකට කොම්පෝස්ට් නැත්නම් කොම්පෝස්ට් එකට එක මිශ්‍ර කරලා අපි තවාම් මිශ්‍රණය හදා ගන්නවා. ඊට පස්සේ අපි තවාම් පාති වර්ගීකරණය කරුවා. තවාම් පාති ඊට පස්සේ නොරුදෝකෝ බඳුන් තවාම් තැටි තවාම්. එතකොට නොරුදෝකෝ නැත්නම් ඉස්සලම අපි කතා කරා තවාම් පාති පිළිබඳව. තවාම් පාති ආකාර දෙකක් කිව්වා. උස් පාති හා ගිල්ලු පාති. ඉතින් අපි උස් පාති කියලා කිව්වේ පොළොව මට්ටමෙන් සෙන්ටිමීටර් 15ක් උසට තියෙන මීටරයක් පළලා මීටර 3ක් දිග පාත්‍ති සම්මත පාත්‍ති කියලා කිව්වා. මං කිව්වා මේකේ සම්මතයේ වැඩිපුරම තියෙන්නේ පළලට පළල මීටරයක් වෙච්ච දිග Taman කැමති ප්‍රමාණයක් ගතට ගැටලුවක් නැහැ. මොකද මේ පළල සම්මතයක් ගන්නෙ ඒ පළල ගැනීම නිසා අපිට පශ්චාත්සාතු සිදු කිරීම හරි පහසුයි. වල් පැලෑල නිරන්න ලේසි, ජල සම්පාදනය කරන්න ලේසි, පොහොර භාවිතා කරන්න ලේසි, පැල ගලවන්න ලේසි. එහෙම නොවුනා නම් මීටරයට වඩා පළල වුණා නම් අපිට අනිවාර්යෙන් තවාණ මැද්දට යන්න වෙනවා. ඒක කරන්න. එතකොට පස් තද වීමෙන් තවාණට හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට ගිල්ලු පාත්‍ය කියලා කියන්නේ පොළොව මට්ටමින් සෙන්ටිමීටර් 15ක් පොළොව තුලට ගිල්වල හාරලා හදන පාත්‍ය. අපි කියව උස් පාත්‍ය වඩාත් ගැලපෙන්නේ වර්ෂා පතනය අධික ජල වහනය අඩු ක්ෂේත්‍රවලට. වර්ෂා පතනය අධික කාලවලදී ජල වහනයත් වෙන්නේ නැත්නම් එවැනි ක්ෂේත්‍රවලට තමයි උස් පාත්‍ය හොඳ. ගිල්ලු පාත්‍ය තමයි ජල වහනය නම් හොඳට වෙන්නට උන. නමුත් වර්ෂා පතනය අඩු කලාපවලට, වර්ෂා පතනය අඩු අපිට වතුර ඉතුරු කරගන්නට එවැනි කලාපවලට තමයි මේක හොඳ කියලා අපි කතා කරමු. සින්දුවේ පුතේ අපි මේ වෙනකොට පාඩම් 8කින් මා ඔබ හමු වුණා. ඔබට මම කියලා දුන්නා මේක මම කිව්වා කුසී ආහාර තාක්ෂණයේ සියලු විෂයන් ප්‍රායෝගික විෂයන්. ඒ සඳහා අනිවාර්යෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් තියෙනවා. මේක හරියට තැපෑලෙන් පීනන්න උගන්වනවා වැඩක්. නමුත් මොකක් හරි දෙයක් අපි ගත යුතුයි. ඒ හින්දා මගේ දූල පුතාලා පාසල යන ලැබිච්ච වෙලාවේ හෝ ගෙදර හෝ මෙම ක්‍රියාකාරකම් කරලා මේක ටිකක් ඔබේ ඇඟට ගන්න උත්සාහ ගන්න. එහෙනම් අදට මම මගේ පාඩම අවසන් කරනවා. ඔබට පාඩම සහභාගී වුණාට බොහොම ස්තුතියි. එහෙනම් දුවේ පුතේ ඔබට ඔක්කොටම ආයුබෝවන්.